සඳු දුන්නාව අකුසල් ශක්තියයි මතු කලරණය.
ප්‍රාණකාතයක් සම්පූර්ණ වන්නට මූලික වන සිතුවිලි මොනවද ස්වාමීන් වහන්ස?
මෙහෙමයි නෝනා, ප්‍රාණඝාතය කියන කාරණයෙන් බලවත්ම දේ තමයි මේ මනුස්ස ඝාතනය කියන කාරණය. ඉතින් කල රූපයක් විඥානය බැසගත්තාට පස්සේ නාම ධර්මයන් සකස් වෙන්න පටන් ගත්තාට පස්සේ ඒක ගබ්සා කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම මිනිමරුම බවට පත් වෙනවා. කල රූපයක් කියලා හරියන්නේ නැහැ.
ගරු ස්වාමින් වහන්ස, කලල රූපයකට විඥානය බැසගන්නේ මොන අවස්ථාවේදීද?
ඔබතුමිය හිතන්නකෝ, ඔබතුමිය ගිය ජීවිතේ මිනිස්සෙක්, කාන්තාවක්. ඔබ ගිය ජීවිතේ අවුරුදු 90ක් ජීවත් වෙනවා. අවුරුදු 90ක් ජීවත් වෙලා ඔබ දැන් මැරෙන වෙලාව එනවා. ගිය ජීවිතේ මැරෙන වෙලාවේ ඔබට සකස් වෙන අවසාන චුති චිත්තය තියෙනවා. මේ අවසාන චුතිසිත මනෝවිඤ්ඤාණයක් හැටියටයි ඔබ තුල සකස් වෙන, මනසේ සකස් වෙන සිතුවිල්ලක් හැටියට. එතකොට මේ චුතිසිතේදී ඔබට මේ මනුස්ස ලෝකයේ කෙරේ උපාදානයක් සමයි සකස් වෙන. ඊට අදාළ කුසලයෙන් ඔබ පරිපූර්ණයි. එතකොට ඒ නිසා අවසාන චුතිසිත ප්‍රතිසංජි චිත්තය හැටියට ඔබේ මේ අම්මාගේ මව් කුසට බැහැ ගන්නවා. ඒ වෙලාවේ ඔබගේ මේ ජීවිතේ අම්මාගේ ගර්භාෂයේ නැත්තම් පැලෝපියනාලේ කලල රූපයක් තියෙනවා. ඒ කලල රූපය ජීව විද්‍යාත්මක දෙයක්. අම්මා කෙනෙකුගේ ඩිම්බයකුත් තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුකුත් හේතුවෙන් ඇති වෙන ජීව විද්‍යාත්මක දෙයක් විතරයි. එතන නිකන් රූපයක් විතරයි තියෙන්නේ. මේ පුංචි කල්ල රූපයේ පැලෝපියනාලේ නැත්තම් ගර්භාෂයේ පාවිපාවි තියෙනවා. මේ පාවිපාවි තියෙන කල්ල රූපෙට තමයි ඔබේ අර චුතිචිත ප්‍රතිසන්දි චිත්තය හැටියට බැසගන්නේ.
ස්වාමිනාස, දැන් අම්ම කෙනෙක්ගේ කුසේ කලල රූපය ඇති වෙලා කොච්චර කාලෙකින්ද විඥානය කලල රූපයට බැසගන්නේ?
ඒ කලල රූපය ඇති වෙච්ච වෙලාවෙම ඒක බැස ගන්නවා. සති ගාණක් ඇතුළත වෙන දෙයක් මං හිතන්නේ. එතකොට ඒක බැසගත්තට පස්සේ දැන් මෙච්චර වෙලා පාවි පාවි තිබ්බා වූ අර කලල රූපය. ඒ කලල රූපය කියන්නේ සතර මහා ධාතුව, වෙන දෙයක් නෙමෙයි. මේ කලල රූපය දැන් විඥානයේ බැසගත්තට පස්සේ දැන් ගැහෙන්න පටන් ගන්නවා. ගැහෙනවා කියන්නේ කාය සංස්කාර. දැන් අපි මේ පපුව ගැහෙන්නේ, කාය සංස්කාර සකස් වෙනවා. දැන් උතන තමයි නාම ධර්මයන් සකස් වෙනවා. විඥාන පච්චයා නාම රූපං, සංස්කාර පත්‍යා විඥාන. දැන් ඔබතුමිය ගිය ජීවිතේ සංස්කාර රැස් කළා. සංස්කාර කියන්නේ මොකද්ද? කුසල් සහ අකුසල්. සංස්කාර රැස් කරේ කුමක් නිසාද? අවිද්‍යාව තුල හිටිය නිසා. අවිද්‍යා පත්‍යා සංඛාරා, චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා ඔබ සංස්කාර රැස් කළා. සංඛාර පත්‍යා විඥාන, සංස්කාර රැස් කරපු නිසා ඊට අදාළව විඥානයේ චුතිසිත සකස් වුණා. විඥානයේ සකස් වුණ නිසා නාම රූපයන් සකස් වුණා. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. විඥාන සකස් වුණා, නාම රූප සකස් වුණා. ඒ නාම රූපයන් සකස් වෙන මොහොතේ ඉඳන් මේ කලලය අයින් කරන්න උත්සාහ කළොත් ඒක ප්‍රාණඝාතයක් වෙනවා නෝන. ඒ නිසා වර්තමාන සමාජයේ සමහර විට සමහර අය කියනවා දහස් ගාණක් ගබ්සාවන් ලංකාවේ වගේ රටක වෙනවා. එනිසා නෝනා, මේවාට අකුසල් වලට විපාක දෙන්න සුදුසු ලෝකයක් තමයි ඉස්සරහදි බිහි වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට හරි ලේසි අකුසලයක් සිද්ධ කරන්න. අපි හිතනවා නෑ, දොස්තර මහත්තයා කිව්වා දැන් මේ දරුවා අංගවිකල දරුවෙක්, මේ දරුවා රෝගී දරුවෙක්, ඒ නිසා මේක අයින් කරන්න කියලා. ඒ කවුරු දොස්තර මහතුරු කිව්වත් නෝනා, තමා මේ ගබ්සාව කළා නම් ඒක ප්‍රාණඝාත අකුසලයක්. කොයි දොස්තර මහත්මයා කිව්වත් ප්‍රශ්නයක් නෑ, තමාගේ මව් කුසට ආපු දරුවා ගබ්සා කළා නම් ඒක ප්‍රාණඝාතයක්. ඒ ප්‍රාණඝාත අකුසලය අම්මාට විතරක් නෙමේ දොස්තර මහත්තයාටත් ඒ ආකාරයෙන්ම ලැබෙනවා. ඒ අම්මාගේ කුසට අංගවිකල දරුවෙක් ආවේ, ඒ අම්මාගේ කුසට රෝගී දරුවෙක් ආවේ සංස්කාරයක් නිසා, ඒ අම්මාගේ අකුසලයන් නිසා. එහෙනම් එයාට දරුවෙක් ඒ ආකාරයෙන් බිහි වුණා නම් දුර්වලතාවයන් තියෙන ඒ අම්මාගේ සංස්කාරයන් නිසාමයි, හේතුඵල ධර්මයක්. එතකොට ඒ සංස්කාරයන් අපි මරලා දානවා කියන්නේ අකුසලයේ උදෙසා තව මහා කුසලයක් රැස් කරගත්තා. ඒ නිසා දොස්තර මහත්තයෙක් කියනවා නම් ඔබේ කුසේ ඉන්නේ අංගවිකල දරුවෙක් කියලා, ඔබ දක්ෂ නම් ඔබ ඒ දරුවා නැති කළ යුතු නෑ. මොකද ඔබේ අකුසල් විපාකයක් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඔබ ඔය දරුවා නැති කළොත් ඒ නැති කරපු දරුවා උදෙසා කල්ප ගානයන් නිරය තීන ඔබට වැටෙන. ඒකයි මත් දෙකක් නැහැ. මොකද මනුස්ස ඝාතනය මැරෙන වෙලාවේ හිත කියන්නේ මායයා. ඔබ සෝවාන් වෙලා හිටියේ නැත්නම් මනුස්ස ඝාතනය මතු කළ දෙනවා මැරෙන වෙලාවේ. එහෙනම් අර ඔබ දක්ෂ වෙන්න ඕනේ, ඔබේ කුසේ ඉන්න දරුවා කොයිසා රෝගී දරුවෙක් වුණත් ඒ දරුවා ලෝකෙට බිහි කරලා මේ බිහි වුණ දරුවා මගේම අකුසල් සංස්කාර විපාකයක්. මට අසාධාරණයක් කියලා නෑ, මං කළා වූ දෙයක් මම ලබලා තියෙන්නේ. එනිසා තමන් දක්ෂණං, තමන් ජීවත් වෙන්නේ අවුරුදු 50ද, ඒ අංගවිකල දරුවා හොඳින් පෝෂණය කරලා හොඳින් රැකබලාගෙන ඒ අම්මා මැරලා ගියොත් ඒ අම්මා යන්නේ සුගතියට. ඒ අම්මා එහෙම නැත්තම් සෝවාන් ඵලයට පත් වෙන්නත් පුළුවන්. එහෙමනම් අනිවාර්යයෙන්ම නෝනා, අපිට යම් දරුවෙක් ලැබිලා තියෙනවා නම් ඒ අපේ සංස්කාරය. දරුවාගේ වැරද්දක් නෙමෙයි. දැන් මෙතෙන්ට සමහර අම්මලා එනවා, එක දරුවෙක් එනවා අවුරුදු 7යි 8යි 3යි 2යි 5යි, ඔය සමහර මේ ඔළුවේ ගෙඩි ඇවිල්ලා මුත්‍රාසයේ ගෙඩිය ඇවිල්ලා, මේ වකුගඩුවේ ගෙඩිය ඇවිල්ලා, මේ බඩේ ගෙඩිය ඇවිල්ලා, එක්ක අතපය අංග විකලයි. හිතා ගන්න බෑ. මොනවද මේ අකුසල් විපාක දීම? අනාගතේ මිනිස්සයා අකුසල් කරන්න කරන්න නොනා අකුසල් විපාක දීමට සුදුසු ලෝකයක් තමයි ඉස්සරහ දිبيه වෙන්නේ. එනිසා මේ අකුසල් ලෝකයේ තුල විපාක දෙනකොට අපි ලෝකයේත් එක ගැටලා වැඩක් නැහැ. අපි රූපයත් එක ගැටලා වැඩක් නැහැ. අපි කළා වූ අකුසල් විපාක දෙන්නේ. දැන් ඉස්සර කුකුලේ කූඩුවක මාස 6ක් ජීවත් වුණා නෝන. අපි පුංචි කාලේ මාස 6කට සැරයක් තමයි කුකුලව මරන්න ගන්නෙ. එයා මාස 6ක් යනකම් කූඩුව ඇවිදවිද ජීවත් වුණා. ඊට පස්සේ මේ සත්ව තාක්ෂණයේ දියුණු වෙලා මේ කුකුලා මාස 4න් මරණ තැන්ට ගෙනාවා. සත්ව තාක්ෂණයේ දියුණු වෙලා එන්සයිම් දීලා ඒගොල්ලන්ට බෙහෙත් දීලා මේ කුකුලා මාස 2න් මරණ තැන්ට ගෙනාවා. දැන් මේ කුකුලා දවස් 45න් මරනවා. දැන් පරීක්ෂණාගාරවල පරීක්ෂණ සිද්ධ කරනවා සත්වාංශ විසින් මේ දවස් 45න් මරණ කුකුලා කොහොමද දවස් 20න් මරන්නේ කියලා. මොකක්ද අපි මේ දකින්නේ? ඉස්සර මාස 6ක් ජීවත් වෙච්ච කුකුලා දැන් මාස 6ට පස් පාරක් මැරුම් කරනවා. තේරෙනවද? ඒ පස් පාරක් මැරුම් කන්නේ ඇයි? අකුසල් විපාක දීමේ වේගයයි අපි දකින්නේ. ඉස්සර මාස 6ක් එයා ජීවත් වුණා. දැන් මාස 6ට එයා පස් පාරක් මැරුම් කරනවා. දැන් ඉස්සර හරකෙක් ගලන්නේ එයා අවුරුදු 20ක් විතර ජීවත් වෙලා මස් කඩේට යන්නේ. දැන් හරකා අවුරුද්ද වෙනකොට එයාට යූරියා ගහලා තනකොළ දීලා මහත් කරලා මස් කඩේට යනවා. අවුරුදු 20ට එයා 20 පාරක් මැරුම් කරනවා. ඉස්සර ඌරෙක් අවුරුදු 5ක් ජීවත් වෙලා තමයි මැරුම් කෑවේ. දැන් ඌරාට පුංචි කාලේ ඉඳන් මේ එන්සයිම් දීලා විටමින් දීලා මාස 6 වෙනකොට එයා මසට ගන්නවා. මොකක්ද මේ අපි දකින්නේ? අකුසල් විපාක දීමේ වේගය වැඩි. මම මස් මාංශ කන්නේ නැහැ, ලෝකයා මස් මාංශ කන්න එපා කියලා අපි අනුශාසනා කළාට වැඩක් නැහැ. මේ සංස්කාර විපාකෙට එන්නේ. තේරෙනවද? එතකොට සංස්කාර විපාකෙට එනවා නම් මෙවැනි බලවත් වූ වේදනාත්මක විපාකයන් සකස් වෙන්නේ ඇයි? දුස්සීල භාවය නිසාමයි. තේරෙන අකුසලෙන් නිසාමයි. ඒ නිසා අපිට අත්වල් බැඳගෙන මේ ගමන යන්න බෑ. අපිට කරට අත දාගෙන මේ ගමන යන්න බෑ. ඒ නිසා අකුසල් වල ස්වභාවයේ කටුක ස්වභාවය නුවණින් දකිමින් සමාජය තුල මේ මොහොතේ සිද්ධ වෙන මේ විකෘති ස්වභාවයන් නුවණින් දකිමින් මේ විකෘතියේ එකටම හේතුව අකුසලයේ බව හඳුනගමින් අපි තනි තනිව කුසලයේ තුල ශක්තිමත් වෙන්න ඕන. තනි තනිව. ඒ නිසා තමාට මන්දබුද්ධික එහෙම නැත්නම් රෝගී දරුවෙක් ලැබුණොත් කොයි වෙලාවකවත් ඒ දරුවා විනාශ කරන්න යන්න එපා. තේරෙනවද? ඒ දරුවා ලැබුණේ මගේ සංස්කාරයක් නිසා. මගේ S2 පියවෙන තුරාවට මම මේ දරුවා යහතින් රැකබලාගෙන මම මේ අකුසලයෙන් මිදලා සුගතියට යනවා කියන තැනයි සකස් කරගන්නවා. ඔබ ආර දරුවා නැති කළොත් නැත්නම් ඒ දරුවා එක ගැටෙන සිතක් සකස් කරගත්තොත් ඒ සිතම ඔබ කල්ප ගානකට නිරයකට සකස් කරලා යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ රූපය කියන්නේ මායя කියලා දකින්නේ. දැන් ඔබේ කුසේ දරුවෙක් ඇති වුණා නම් ඔන්න මායя ඇති වෙලා. ඒ මායя හැම වෙලාවෙම දැන් උත්සාහ කරන්නේ ඔබට අකුසලයක් කරන තැනට පත් කරන්න. දෙවෙනි රෝගී දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා මායя හැටියටම අපි දකින්න ඕනේ. මොකද එයා නිසා අපිට නිරයගාමී බරපතල අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා වර්තමානයේ ගම්සාවන් දහස් ගාණක් සමාජය තුල දිනකර සිද්ධ වෙනවා. එහෙනම් නෝනා මේවාට අදාළ විපාකයන් ඉදිරියේ අනිවාර්යයි. ඉදිරියේ අනාගතයේදී වෛද්‍ය තාක්ෂණයේ කොච්චර දියුණු වුණත් ළමා ලෝකයේ තුල ඇතිවෙන්නා වූ මරණ සහ රෝගීභාවයන් අඩු කරන්න බෑ. මොකද මෙහි ගප්සා කරපු දහස් ගාණක් ඉන්නවා. ඉතින් මේගොල්ලෝ මැරිලා නැවත ඉපදෙනකොට මව් කුසේදීම ගප්සා වෙනවා. මව් කුසේම ගප්සා වෙනවා. ඔය සමහර අම්මලා දැන් කොච්චර අඳෝනා තියෙනවද? අනේ දරුවෙක් ආව මාසයක් හිටියා කුසේ අන්න ගප්සා වෙනවා. සමහර කෙනා මාස දෙකක් හිටියා කුසේ ගප්සා වෙනවා. කවුද මේ ගප්සා වෙන්නේ? පෙර ජීවිතේ ගප්සා කරපු අය. පෙර ජීවිතේ ගප්සා කළා ඒගොල්ලෝ. ඒගොල්ලෝ මේ ජීවිතේ මනුස්ස ජීවිත ලැබලා මව් කුසට එනකොටම ඒ කල්ල රූපේ ගප්සා වෙලා එනවා. එහෙම නැත්නම් ඉපදුනත් නෝනා දැන් ගොඩාක් අම්මාවරු ඉස්පිරිතාලේ බබා හැම්බුණාට පස්සේ ගෙදර එන්නේ නැහැ. එයාර බේබි රූම් එකේ මාස ගාණක් ඉන්නවා. එක්ක දරුවා වැඩිලා නැහැ. එක්ක දරුවාට ලෙඩ. එක්ක දරුවා හුස්ම ගන්නේ නැහැ. එක්ක පෙනහැල්ලේ ප්‍රශ්නයක්. මොනවද මේ? පෙර සංසාරයේ වූ අකුසල් විපාකයන්ම. එන මේ අකුසල් විපාකයන් දීම අපි දකින්නකොට නෝනා අපි කරන්න ඕනේ කුසලයේ තුල ශක්තිමත් වෙන්න. කුසලයේ තුල. මොකද සැපයේ තුලටයි අපි මුලින්ම යන්නේ. නිවන තුලට නෙමෙයි. නිවන තුලට යන්නත් ඉස්සෙල්ලා අපි කුසලයේ තුලින් සැපයේ කියන තැනට එන්න ඕනේ. එහෙනම් සැපයේ කියන තැන අපිට සකස් කරන්න නෝනා අනිවාර්යයෙන්ම කුසලයේ තුල. එහෙනම් කුසලයේ තුල නම් ශක්තිමත් වෙන්නේ ඔබේ ජීවිතයට එන සෑම ප්‍රශ්නයක් ඉදිරියේදීම අපි කුසලය කියන කාරණේයි අපේ ජීවිතයට ලං කරගන්න ඕනේ. මොකද කුසලය අපෙන් ඈත් වුණ නිසායි ප්‍රශ්න අපේ ජීවිතයට ලං වෙන්නේ. අපේ ප්‍රශ්න වලින් තොර ප්‍රශ්න වලින් හීන කරගත්තා වූ ජීවිතය තුලයි නිවන ගැන අපිට හිතන්න පුළුවන්. එහෙමනම් අපිට මේ ජීවිතේ යමක් ලැබුණාද? අපි කියමු ඔබට මේ මොහොතේ ලැබුණ දරුවා අංගවිකල දරුවෙක්. නමුත් පුතේ ඔබටත් දරුවාටත් අසාධාරණයක් වෙලා නැහැ. ඒක මේ රටේ වෛද්‍ය විද්‍යාවේ දියුණුභාවයේ අඩුවක් නෙමෙයි. තේරෙනවා? ඒ නිසා මේ ලෝකයේ වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණුණත් තේරෙනවා? වෛද්‍ය විද්‍යාවෙන් ඉහළම ශ්‍රේණි ඖෂධ නිපදුවත් ඒ දියුණුවට ඒ ඖෂධ වලට ඔරොත්තු නොදෙන්නා වූ රෝගයන් ලෝකේ බිහි වෙනවා. තේරෙනවා? වෛද්‍ය විද්‍යාවට කවදාක්වත් බෑ සංස්කාර පරාජය කරන්න. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට සංස්කාර පරාජය කරන්න පුළුවන් කියලා. ඒක මෝහයමයි නෝන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සංස්කාර පරාද කරන්න වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ලෝකයේ කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඒගොල්ලෝ කොච්චර තාක්ෂණයෙන් ඉහළ බෙහෙත් නිපදවත්වත් ඒ බෙහෙත් වලට ඔරොත්තු නොදෙන්නා වූ විෂ බීජයක් ලෝකයේ තුල මතුවෙනවා. මිනිස්යා තුල මතුවෙනවා. ඒ විෂ බීජය කවුද මතු කරලා දෙන්නේ? දුස්සීලභාවය විසින්. ඒඩ්ස් කියන විෂ බීජය මතු කරලා දුන්නේ දුස්සීලභාවය විසින්. සමාජ රෝග කියන විෂ බීජය මතු කරලා දුන්නේ දුස්සීලභාවය විසින්. අධිසයන්තුරු අංශයකට යන ඔතන අතපය කඩාගෙන ඉන්න සියලු දෙනා මතපය කඩාගද්දී දුස්සීලභාවය විසින්. එක්කෝ මත්පැන් බීලා, එක්කෝ සමාජ අසාධාරණයන් කළා, එක්කෝ මිච්ඡා ජීවයේ මුදල් හම්බ කළා, එහි විපාකයන් හැටියට. දැන් කොලෙස්ටරෝල් ගත්තා, දියවැඩියාව ගත්තත් මොකද්ද? අපේ මේ දිව පාලනය කරගන්න බැරි නිසා අපි ඇති කරගන්නා වූ රෝගය. එනවා අපේ මේ කාමයන් කෙරෙහි තියෙන තෘෂ්ණාවමයි අපිව මේ විෂ බීජ අපි තුල සකස් වෙන්නේ. වෛද්‍ය විද්‍යාව කොච්චර ලෝකෙ දියුණුණත් කවදාක්වත් වෛද්‍ය විද්‍යාවට මේ සංස්කාරයන් යට කරන්න බැහැ. දැන් මෙතන රෝහලේ ඇඳක් තියෙනවා. මේ රෝහලේ ඇඳේ ලෙඩෙක් මරලා තෝනි දෙනවා. දැන් දවස් 7ක් තිස්සේ මෙයා කෑ ගහනවා. මැරෙන්නෙත් නැහැ, පණ අදිනවා. දොස්තර මහත්තයා තීරණය කරනවා මේ රෝගියාට ඉන්ජෙක්ෂන් එකක් දෙනවා මැරෙන්න කියලා. ඥාතීනොත් කැමති වෙනවා. මේ දෙන්නා මේ ඉන්ජෙක්ෂක දෙන වෙලාවෙම දෙගොල්ලම ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ කරගන්න. පවුලේ ඥාතියාත් ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ කරනවා, දොස්තර මහත්තයා ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ කරනවා. එහෙනම් අර ලෙඩ ඇඳේ දුක් විඳින මහත්තයා දවස් 7ක් කෑග ගහ දුක් විඳින්නේ පණ අදින්නේ එයාගේ සංස්කාරයක් නිසා. එයාගේ සංස්කාරයන් නිසා. එයා පෙර ජීවිතේ සත්ව හිංසාව, සත්ව ඝාතන කරලා, ඔය වගේම රෝගීන්ට නොසලකා හැරලා, දැන් වර්තමානයේ රෝගීන්ට නොසලකා හැරෙනකෝ අය කොච්චර ඉන්නවද නේද? ඉතින් ඒ වගේ ඕහේ විපාකයන් තමයි අර යවිඳින්නේ. එහෙනම් එයා සංස්කාරයක් විඳින්නේ. අපි ඒක දකින්න කැමති වෙන්න ඕන. ඒක දකින්න කැමති වෙලා අකුසලයේ කෙරෙහි අපි බිය ඇති කරගන්නවා. ඒක දකින්න අපි කැමති නැත්නම් අපි ලෑස්ති වෙනවා නම් සංස්කාර වලට ඉන්ජෙක්ෂන් ගහලා නවත්තන්න ඒක අපේ මෝහය. සංස්කාර වලට ඉන්ජෙක්ෂන් ගහලා අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ. අපි සංස්කාරයන්ට ඉන්ජෙක්ෂන් ගහන්න යනවා නම් ඒ කියන්නේ අපේ මෝහයමයි අපි වැඩි කරගන්නේ. ඒ නිසා යා මරලා තෝනි දිදී හරි පණ අදිමින් හරි සුවසේ මැරෙන්න යන යාට ඉඩ දෙන්න. එතෙක් යාට කරන්න තියෙන උපස්ථානය කරන්න. එයාව අපි බලහත්කාරයෙන් මැරුවොත් ඉන්ජෙක්ෂන් ගහලා ඒ ගැටෙන හිතින් එයා මැරිලා යන්නේ සතර පායට. එහෙනම් අපි යාට උදව් කළාද? අවසානයේ අපි රෝගියාට උදව් කළත් නැහැ. අර දෙන්නත් ප්‍රාණඝාත අකුසලේ. ඕක තමයි මෝහය කියන්නේ. ඕක තමයි බුදුරජාණන් වහන්සේ මෝහය කියන්නේ. ඒ නිසා ලෝකේ කොතනකවත් කාටවත් අසාධාරණයක් වෙලා නැහැ. අපි කරා වූ දේ අපි විඳින්න. ඒ නිසා කළා වූ දේ අත්විඳිනවා නම් ලැබුණා වූ දේ සතුටෙන් පිළිගන්න ඕන.
ගරු ස්වාමින් වහන්සේ